එළඟට ගරු ජෝන් සෙනෙවරත්න අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, සත්ව දිසිකේ මෑතදී බීවිච්ච කීර්තිමත් දේශපාලනඥය ගැන ශෝකය පළ කරන වෙලාව. රංජිත් සොයිසා මන්ත්‍රීතුමා ඇත්ත වශයෙන්ම මගේ ඉතාමත්ම හිතවතේ. ඔහු සමග මම දීර්ඝ කාලයක් එකට දේශපාලනය කළා. මෙතුමා රක්වාන ප්‍රදේශයේ ඉපදිලා රක්වාන ප්‍රදේශයේ අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ රක්වාන ප්‍රදේශයේම ජනතාවට සේවය කරන්න කැප වෙලා කටයුතු කළා. මට මතකයි මම 2004 රක්වාන ආසනයේ මුල් කරගෙන දේශපාලනය කළේ, පාර්ලිමේන්තුව තරඟ කළේ. ඒ 2004 මැතිවරණයේදී මගේ ප්‍රධානම ආධාරකාරය වුණේ රංජිත් සොයිසා මහත්මයා. එතුමා ඒ ආසනයේ සෑම අත්සන් මූලක් නෑරම එතකොට දන්නවා. ඒ වෙනකොට ඔහු ප්‍රාදේශ සභාවේ සභාපති ධූරයේ දරුවා. ඉන්පසු ඔහු ප්‍රාදේශ සභාවෙන් පළාත් සභාවට ගියා. පළාත් සභාවේ ඇමතිකම් කීපයක්ම දරුවා. ඒ කාලය තුල ඔහුට පුළුවන්කම ලැබුණා විශාල සේවාවක් ඒ අමාත්‍යංශය හරහා ප්‍රදේශයට කරන්න. ඔහු කෘෂිකර්ම පාඨමාලාවක් හදාරලා කෘෂිකර්මාන්තය ගැන සෑහෙන පළල් අවබෝධයක් දැනුමක් ඔහුට තිබුණා. බරත් මමත් අගමැතුමත් ඔහුගේ නිවසට ගියා. ඊ වෙලාවේ ඔහුගේ නිවසේ ගෙවත්තට අපි එක්කන් ගියා. එක්ක ගිහිල්ලා ඔහුගේ කෘෂිකර්මාන්ත වැඩ කටයුතු අපිට පෙන්නුවා. ඇත්ත වශයෙන්ම අපි බොහොම සතුටු වුණා. ඉතාමත්ම නවීන පන්නේ වැඩපිළිවෙලක් ඔහුගේ ගෙවත්තෙම ක්‍රියාත්මක කරලා තිබුණා. එතකොට ඒ විදිහට ගෙදරදිත් ගමේදිත් ප්‍රදේශයේදිත් රටටත් සේවයක් කරන්න හැකියාවක් ඒ වගේම උනන්දුවක් අවබෝධයක් එතුමාට තිබුණා. එතකොට අපි දන්නවා එතුමා පාර්ලිමේන්තුවට ආව 2010 මම රක්වාන ආසනයේ ඉඳලා ඇත්ත වශයෙන්ම ඔහුගේ දේශපාලන මුහත්කම දැනගෙන ඔහුට පාර්ලිමේන්තුවේ ඉීමේ අවස්ථාව ලබා දීමේ යටි මම ගියා වෙනත් ආසනයකට. මම ඒ වෙලාවේ එතුමාට මේ ආසනය ලබා ගැනීමට අපේ පක්ෂය සමග සාකච්ඡා කරනවා. ඒ වෙලාවේ ඔහු 2010 මැතිවරණයේ ජයග්‍රහණය කළා. 2010 ජයග්‍රහණය කරලා මන්ත්‍රීවරයෙක් වශයෙන් පත් වෙලා නැවත 2015 මැතිවරණයේදී තොහි ජයග්‍රහණය කළා. එතකොට මම පැහැදිලිව කියන්නට ඕන 2015 මැතිවරණයේ ජයග්‍රහණය කළාට පස්සේ ඔහු විරුද්ධ පක්ෂයේ නියෝජ්‍ය සභානායක වශයෙන් නියෝජ්‍ය සංවිධායක වශයෙන් කටයුතු කළා. ඒ වෙලාවේ ඔහුගේ දක්ෂකම මම හිතනවා හොඳට තේරුම් ගත්ත අපේ ගරු අගමැතිතුමා කියාපු විදිහට. ඉතාමත්ම කාර්යක්ෂම විදිහට ඔහු සංවිධායකවරයෙක් නියෝජ්‍ය සංවිධායකවරයෙක් වශයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධතාවය ගොඩනගමින් ඔවුන් යම් යම් විවාදවලට යොමු කරමින් ඒ වගේම විවාද පණ ගන්වමින් ඔහු පාර්ලිමේන්තුවේ කටයුතු කළා. ඒ කාලය තුල මං හිතනවා 2015 ඉඳලා ඔහුගේ දේශපාලන චරිතය මුළු රට පුරාම ප්‍රචාරය වුණා. මොකද විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේ වැඩ කටයුතු සම්බන්ධව විශාල කැපවීමකින් ඒ වගේම විශාල මුහත්කමකින් යුක්තව ඔහු රට පුරාම කටයුතු කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි. එතකොට මේ කටයුතු නිසාම ඔහු ජනතාවගේ අවධානයට යොමු වුණා. නමුත් අපි මේ අවස්ථාවේ කියන්නට ඕනේ පොදු ජන පෙරමුණ වෙනුවෙන් කරපු කාර්යභාරය. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමාව ජනාධිපති කිරීම සඳහා විශාල කැපකිරීමකින් කටයුතු කළා. ඒ සෑම දෙයක්ම අපි දැක්කා. එතුමා අර අපේ විපක්ෂයේ සංවිධායකතුමා කිව්වාගේ ඉතාමත්ම දුර්වල තත්වයක තියදී අසනීප තත්වයක තියදී එතුමා ඡන්ද පොඩ ගිහිලා ඡන්දේ දුන්නා. ඊට පස්සේ ඒ ගෝඨාභය ජනාධිපතිතුමා දිවුරුන් දෙනකොට අනුරාධපුරයට ගිහිලා හිටියා. මට එතෙන්දී හම්බ වුණාම ඔහුව දැකලා මම ඇහුවා, "ඇයි රංජිත් මේ අද ආවේ? අද නෑවිත් ගෙදර හිටියනම් හොඳයිනේ. මොකද ඔබතුමාට එන්න පුළුවන් තත්ත්වයක් නැති බවයි මට පේන්නේ. නෑ මේ අවස්ථාව විරල අවස්ථාවක්. මේ අවස්ථාව මට ආයි ලැබෙයිද දන්නේ නෑ" කියලා ඔහු කිව්වා. එහෙම කියලා ඔහු එදා ඒ අවස්ථාවේ ඒ අනුරාධපුරයේ ස්ථානයේ හිටියා. ඇත්ත වශයෙන්ම ඔහු තාමත්ම බරපතල සෞඛ්‍ය තත්ත්වයෙන් ඒ වෙලාවේ හිටියේ. ඒතොර ඒ විදිහේ කැපවෙච්ච ඒ විදිහේ සමාජ සේවයට කැපවෙච්ච මේ වගේ නායකයෙක් අද අපිට අහිමි වෙලා තියෙනවා. ඒ ඔහුගේ ඔහු විශේෂයෙන්ම රක්වාන ආසනය කියන්නේ දිලිඳු ගම්මානෝනේ යුක්ත මැතිවරණ කොට්ටාශය. මේ කොට්ටාශයේ තියෙන්නේ ගුවාක්මේ සමාගම් වලට අයිති තේවතු. මේ තේවතු වල වැඩ කරන අහිංසක සිංහල දෙමළ ජනතාව වෙනුවෙන් හැමදාම හඬ ගාපු නායකයෙක් එතුමා. එතුමා ගොවි ජනතාවගේ ගොවි සමිති හදාගෙන ඒ සමිති හරහා ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළා. ඒ ගොවියන්ගේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරපු ඒ නායකයා අද අපිට ඒ ජනතාවට අද අහිමි වෙලා තියෙනවා. ඒකට මේ වගේ නායකයෙක්ගේ අභියෝගීම සම්බන්ධව අද අපේ බලවත් ශෝකයේ මේ අවස්ථාවේ ප්‍රකාශ කරන අතර ඒ ප්‍රකාශය එතුමාගේ බිරිඳ වන ඒ මුදිතා මැතිණියටත් ඒ වගේම එතුමාගේ දරුවන්ටත් අපි ප්‍රකාශ කරන අතර එතුමාට නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.
ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, අද දින තුල ශෝක යෝජනාවක් විදියට පහුගිය දිනක අපි අතරින් වියෝ වෙච්ච මේ පාර්ලිමේන්තුවේ හිටපු අපේ සහෝදර මන්ත්‍රීවරයා රංජිත් සොයිසා මන්ත්‍රීතුමා වෙනුවෙන් ශෝක යෝජනාවක් ගියන වෙලාවේ මටත් රත්පුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් විදියට, ඒ වගේම රක්වාන මැතිවරණ කොට්ටාසේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා විදියට අදහස් දක්වන්න අවස්ථාව ලැබීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා මේ රටේ දේශපාලනයේ පුංචි තැනින් ආරම්භ කරලා පාර්ලිමේන්තු වෙන මන්ත්‍රීවරු අතර හොඳ පණිවිඩයක් දීපු මන්ත්‍රීවරයෙක් තමයි රංජිත් සොයිසා මන්ත්‍රීතුමා. එතුමා එදා අටකලම්පන්න ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා විදියට, ඒ වගේම සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් විදියට, පාර්ලිමේන්තුව දෙවරක් නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් විදියට මෙතන රත්පුර දිස්ත්‍රික්කයේ ජනතාව අතර කවදාවත් අමතක නොවන සේවාවක් කරපු මන්ත්‍රීවරයෙක් කියන එක සඳහන් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕන ගරු කථානායකතුමනි, මම 2011 පළවෙනි වතාවට දේශපාලනයට පිවිසෙන වෙලාවේ පළමු වතාවට ඇඹිලිපිටියේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා බවට පත් වෙනකොට එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතුමාට තිබිච්ච අත්දැකීම් එක්ක ප්‍රාදේශ සභාවක මට මතකයි එදා එතුමා දිනක් ඇවිල්ලා ඇඹිලිපිටි ප්‍රාදේශ සභාවේ මට සුවිශේෂී සහයෝගයක් ලබා දුන්නා සභාපතිවරයෙක් විදියට ප්‍රාදේශ සභාවක කටයුතු කරගෙන යන්න කොහොමද කියන කාරණා. ඉතින් අපි දේශපාලනික වශයෙන් පසුකාලීනව දෙපැත්තක දෙපිලක හිටියත් රක්වාන මැතිවරණ කොට්ටාසේ ජනතාව වෙනුවෙන් එතුමා බිමේ ජනතාව වෙනුවෙන් කරන්න ඕන උපරිම සේවය කරපු මන්ත්‍රීවරයෙක් කියන කාරණාව ඉතිහාසගත විය යුතුයි. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, රත්පුර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයන් ගත්තකොට ඉතිහාසයේ මම හිතන්නේ ඉතා කෙටි කලක් තුළ රත්පුර දිස්ත්‍රික්කෙන් ඔබට කියලා ජාතික දේශපාලනය තුළ අනුපමේය සේවයක් කරන්න පුළුවන් හයියක් ශක්තියක් හදාගත්ත මන්ත්‍රීවරයෙක් විදියට රංජිත් සොයිසා මැතිතුමාව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දැක්ක මේ පහුගිය පාර්ලිමේන්තුවේ අපි ක්‍රියාකාරී මන්ත්‍රීවරු ගත්තම ඉතාම ඉහලින් අපිත් එක්ක උරෙන්නුර ගැටි මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න, පාර්ලිමේන්තුව සැබෑ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වෙනවා කියන පණිවිඩය දෙන්න ඉතා ක්‍රියාකාරීව කටයුතු කරපු මන්ත්‍රීවරේ. ඒ වගේම තමයි රත්පුර දිස්ත්‍රික්කයේ රක්වාන ආසනය කියන්නේ අප ජෝන් සෙන්රත් ඇමතුමා කිව්වා ඉතා දුෂ්කර කුඩා ගම්මාන රාශියක් තියෙන ආසනයක්. මේ ආසනයේ වර්තමාන මන්ත්‍රීවරයෙක් ඉදර මම දේශපාලනයට එන්න ඉස්සෙල්ලා වසර ගණනාවක් මේ ආසනයේ මන්ත්‍රීවරයා විදියට කටයුතු කරපු රංජිත් සොයිසා මැතිතුමා මම හිතන්නේ ඒ ජන ජීවිතය නගා සිටවන්න අනුපමේය සේවයක් කරා. එතන එහාට ගිහිල් ඉවර වෙලා රත්පුර දිස්ත්‍රික්කයේ පුරා තමන්ගේ සේවාව දියත් කරපු නිසා තමයි අද එතුමාගේ අඩුපාඩුව මේ රත්පුර දිස්ත්‍රික්කයේ වගේ මේ පාර්ලිමේන්තුවට හොඳට දැනෙනවා. මේ පාර්ලිමේන්තුවේ රත්පුර දිස්ත්‍රික් නියෝජනය කරන වර්තමාන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හොඳට රංජිත් සොයිසා මන්ත්‍රීතුමාගේ අඩුපාඩුව දැනෙනවා කියන කාරණය විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සා මම මේ වෙලාවේ අවස්ථාවක් කරගන්නවා ජනතාව තුලින් බිහි වෙලා ජනතාවත් එක්ක තමන්ගේ දේශපාලනය නිමා වෙන තුරු අන්තිම අවස්ථාවේ ජනතාවට සේවය කරන්න ඕන කියන පරම හැඟීමෙන් කටයුතු කරපු මන්ත්‍රීවරයෙක් රංජිත් සොයිසා මන්ත්‍රීතුමා තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව කටයුතු කරලා තමයි අද ඔහු අපිට රටට ජාතියට අහිමි වුණේ. නිසා අවසාන වශයෙන් රත්පුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට, ඒ වගේම රක්වානේ එතුමා අපිත් එක්ක හිටපු සටන් සගයෙකු විදියට මේ මොහොතේදී එතුමාට අපේ ආගමේ හැටියට උතුම් නිර්වාණ සම්පන්නිය ලැබෙන්න කියන ප්‍රාර්ථනා කරමින් මගේ වචන
බොහොම ස්තුතියි. ගරු මහින්ද අමරවීර මහත්මයා,
ගරු කතානායකතුමනි, අප අතරින් වියුණු රංජිත් සොයිසා මන්ත්‍රීතුමන් පිළිබඳව මේ ශෝක යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවේ එතුමා ප්‍රාදේශීය දේශපාලනයෙන් දේශපාලනයට ප්‍රවිෂ්ට වෙලා මේ රටේම ගෞරවය ආදරය දිනාගත්තු නායකයෙක් කියන එක සඳහන් කළ යුතු වෙනවා. මට මතකයි මුල් අවදී මමත් ප්‍රාදේශ සභාවෙන් තමයි මගේ දේශපාලනය ආරම්භ කළා. පළාත් සභාවට ගිහිල්ලා පාර්ලිමේන්තුවට ප්‍රවේශ වුණේ 1994. මම පාර්ලිමේන්තුවට එන කාලය තුළ මට වරින් වර ඔහුව ප්‍රාදේශීය දේශපාලඥයෙක් විදිහට මුණ ගැහුණා. ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව මට දැනුවත් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ කාලය තුළම ඔහුගේ තිබුණු එක ගතියක් තමයි හම්බන්ත රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව පිළිබඳව, ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව දැඩි අවබෝධයකින් කටයුතු කිරීම ඔහුගේ තිබුණු ලක්ෂණයක්. ඔහු පාර්ලිමේන්තුව යොදාගත්තේ තමන්ගේ දිස්ත්‍රික්කයේ වගේම රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කරන මධ්‍යස්ථානයක් බවට පත් කරන්න එතුමා කටයුතු කරා. ඔහු පාර්ලිමේන්තුවේ සමහර වෙලාවට මං හිතන විදිහට, මට ඒක ස්ථිරව වගේ කියන්න පුළුවන්, මම විපක්ෂයේ සංවිධායකවරයා විදිහට කටයුතු කළ අවධියේ පාර්ලිමේන්තු පටන් ගන්න වෙලාවට ඇවිල්ලා පාර්ලිමේන්තු අවසාන වෙනකම් ඉඳපු මන්ත්‍රීවරු කීප දෙනාගෙන් එක්කෙනෙක් තමයි රංජිත් සොයිසා මන්ත්‍රීතුමා. ඒ වගේම ඔහු ඒ ඉන්න කාලය තුළ අනිත් අයගේ කතාවන්නලට සමන් දුන්නා. ඒ වගේම පුස්තකාලයට ගිහිල්ලා කියවන්න පටන් ගත්තා. ඒ වගේම දැනීම ලබා ගන්න ඔහු උපරිම ශක්තියෙන් කටයුතු කරා. ඒ වගේම තමයි ඔහු, මට මතකයි එක වතාවක් මේ පාර්ලිමේන්තු රූපවාහිනී විවාදයකදී ඉතාමත් තාර්කිකව, මම දන්නේ ඔහුගේ දැනීම පිළිබඳව අපිට හිතාගන්නවත් බැරි මට්ටමකට මම ඔහුගේ ඒ විවාදයට සමන් දුන්නා. ඉතාමත් සාර්ථක විවාදකයෙක් බවට රංජිත් සොයිසා මන්ත්‍රීතුමා පත් වුණා. ඔහු එන විවාදවලට මා දන්නා තරමින් අනිත් පක්ෂවලින් මන්ත්‍රීවරු සහභාගී නොවන මට්ටමට එන්න පටන් ගත්තා. මොකද ඒ තරම් අනිත් පාර්ශ්වයන් ගේන තර්ක බිඳ දමන්නත්, ඒ වගේම අලුත් තර්ක ඉදිරිපත් කරන්නත්, අදහස් ඉදිරිපත් කරන්නත් ඔහුට හැකියාව ලැබුණා. ඒ වගේම ඔහු දිගින් දිගටම ඉගෙන ගැනීම සිදු කරා මේ ශාස්ත්‍රය පිළිබඳව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඔහු ආණ්ඩුවේ ඉන්න කාලෙත්, ඒ වගේම විරුද්ධ පක්ෂයේ කටයුතු කර කාලෙත් විශාල දැනීමක් ලබාගත්තු කෙනෙක් විදියට තමයි ඔහුව මම දකින්නේ. ඒ නිසාම තමයි ඔහුගේ රූපවාහිනී විවාද, ඔහුගේ මාධ්‍ය හමු, ඔහුගේ මාධ්‍ය හමුවලදී මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම ඉතාමත් සාර්ථකව සිදුවුණු කෙනෙක් කියලා අපි හොඳටම දන්නවා. ඒ වගේම ඔහුට ආණ්ඩු පක්ෂයේ භූමිකාව වගේම ඊටත් වඩා හොඳින් විපක්ෂයේ භූමිකාව කරන්න හැකියාව ලැබිච්ච මන්ත්‍රීවරයෙක් විදියට තමයි මා ඔහු දකින්නේ. ඔහු එක පැත්තෙන් කෘෂිකර්ම ශාස්ත්‍රය පිළිබඳව විශාල අත්දැකීම් රාශියක් තිබුණු කෙනෙක්. මේ පාර්ලිමේන්තුවේ මම කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට කටයුතු කරන අවදී ඔහු ඒ ශාස්ත්‍රය පිළිබඳව ඔහුගේ දැනීම, ඔහුගේ අදහස් නිරන්තරයෙන් ඉදිරිපත් කර අවස්ථා තිබුණා. ඒ වගේම බොහෝ අදහස් ප්‍රායෝගික බව මම පැහැදිලිවම දැන හඳුනා ගත්තා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ පතාල් කර්මාන්තය යෙදුණු අය, විශේෂයෙන්ම කුඩා පරිමාණයට ඒ කටයුත්ත යෙදුණු අය රංජිත් සොයිසා මැතිතුමාට තමයි තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරාම ඒ ප්‍රශ්නය මේ පාර්ලිමේන්තුවේ, ඒ වගේම විවිධ තලවල මාධ්‍ය ඔස්සේ ඔහු කතා කරන්නට පසුබට වුණේ නැහැ. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ට දේශපාලඥයන්ට චෝදනා එල්ලවන අවධියක වංචා දූෂණ හෝ වෙනත් කටයුතු සම්බන්ධව ඔහුගේ නමේම කිසිම කටයුත්තකට සම්බන්ධ නොවීම පිළිබඳව අපි සටහන් කරන්න ඕන. වංචාවට, දූෂණයට, නාස්තියට ඉඩ නොදුන් කෙනෙක් වගේම සම්බන්ධ නොවිච්ච කෙනෙක් විදියට රංජිත් සොයිසා මැතිතුමා හැඳින්විය හැකි. මම මීට වැඩිය දිගට කතා කරන්නේ නැහැ. මොකද මෙතන අද කතිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මීට පෙර ගරු අග්‍රාමාත්‍යතුමා එතුමා පිළිබඳව කරුණු පැහැදිලි කරා. අග්‍රාමාත්‍යතුමා බාර දුන් වගකීම් සියල්ලම ඔහු ඉෂ්ට කර කෙනෙක් බව අපි හොඳටම දන්නවා. මේ අනුව කටයුතු කර රංජිත් සොයිසා මැතිතුමාගේ අභාවය පිළිබඳව අද රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වගේම රටේම මධ්‍යස්ථ ජනතාව විශේෂයෙන් මධ්‍යස්ථ ජනතාව මාධ්‍ය නර්මණ ජනතාව ඒ සියලු දෙනා ශෝකයට පත් වෙනවා. ඔහු වගේ අය තමයි මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු අවධියක ඔහු නික්ම යාම පිළිබඳව මේ රටේ ජනතාවගේ ශෝකය පළ වෙලා තිබෙන මොහොතේ එතුමාට අකල් මරණයක් අත්ුණේ. මට මතකයි ඒ අවස්ථාවෙත් අනුරාධපුරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දෙන මොහොතේ අනුරාධපුරයේදී ඒ කටයුත්ත සිදු ආරම්භ වෙන මොහොතේදීත් අසනීප තත්ත්වයේ හිටියත් රංජිත් සොයිසා මැතිතුමා එතනට සම්බන්ධ වුණා. ඒ අවසාන රැස්වීම මා දන්නා තරමට එතනින් පසු ඔහු රෝගාතුර වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ මැදිහත් වීම විශාල ප්‍රමාණයක් සිද්ධ වුණා ඔහුගේ රෝගී තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා. නමුත් අපි කවුරුත් බලාපොරොත්තු නොවුණු මොහොතක ඔහුට අකල් මරණයක් ඇති වුණා. අවසාන වශයෙන් එතුමාට අජරාමර වූ නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරමින් එතුමාගේ පවුලේ සියලු දෙනාට අපේ ශෝකය පළ කරමින් මාඩින ස්තුති.
බෝචජිගරු මැතිතුමා රවුෆ් හකිම් මැතිතුමා
බිස්මිල්ලාහිර් රහීම්. ගරු කථානායකතුමනි, අපි අතරින් වෙන් වූ අභාව ප්‍රාප්ත රංජිත් සොයිසා මැතිතුමන් වෙනුවෙන් අපි යෝජනා කරන මේ ශෝක ප්‍රකාශයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් මම වචන කීපයක් එකතු කිරීමට කැමැත්තෙමි. ගරු කථානායකතුමනි, තමන්ගේ කුඩා කාලයේ සිට තමන්ගේ පාසල් දිවියේ සිට විප්ලවකාරී වමේ දේශපාලනයේ යෙදුණු කෙනෙක් හැටියට හිටියත් මේ සභාගර්භයේ ඉන්න බොහෝ මන්ත්‍රීවරුන් වගේම එතුමත් ජාතික තලයේ ප්‍රධාන පක්ෂයකට එකතු වී විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුකාලීනව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැදගත්ම මන්ත්‍රීවරයෙක් හැටියට අපි මේ පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම කරේක දැක්කා. 2010 එතුමා පාර්ලිමේන්තුවට පිවිසුණත් ඉන්පසු 2015 නැවත වාරයක් තේරුණත් දිගින් දිගටම පසුපෙළ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කළත් මේ රටේ සමස්ත ජනයා අතරේ ප්‍රවීණ තත්වයකට පත් වූ හොඳ වාද ශෛලියකින් යුතු සටන්කාමී මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා හඳුන්ව ගන්න පුළුවන්. ඇත්තට කියනවා නම් එතුමා පාර්ලිමේන්තුවට පිවිසූ 2010 වර්ෂයේ සිටම නවක මන්ත්‍රීවරයෙක් හැටියට එතුමාගේ ඒ වාද විවාදවල එතුමා පෙන්නුම් කරපු ඒ දක්ෂතාවය දිහා බැලුවාම මගේ මතකට එනවා, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල්වරට පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරුන් ඉතාම කෙටි කාලයක් තුළ දිවයින පුරාම ජනතා ප්‍රසාදයට පිළිගැනීමට ලක් වූ නොයෙකුත් චරිත ගැන අපිට බලන්න පුළුවන්. රිචඩ් පතිරණ වැනි අය, ජයරාජ් ෆර්නාන්දපුල්ල වැනි අය, ඒ වගේම තමන්ගේ මුල් පාර්ලිමේන්තු අවධියේදීම මුළු රටේම ප්‍රසිද්ධියට පත් වෙන ආකාරයට තමන්ගේ ඒ කතිකත්වයෙන් ඉහළ තත්වයකට ආවා. එවැනි මන්ත්‍රීවරයෙක් හැටියටයි මම රංජිත් සොයිසා දකින්නේ. රක්වානේ ආසනයේ ජනතාව වෙනුවෙන් එතුමා ප්‍රාදේශීය සභාවේ නියෝජිතෙක් හැටියට, සභාපති හැටියට, ඉන් පසුව පළාත් සභාවේ අමාත්‍ය ධූර දරමින් විශේෂයෙන්ම වැදගත් අමාත්‍ය ධූරවල් වන කෘෂිකර්ම අමාත්‍ය ධූරය, සෞඛ්‍ය අමාත්‍ය ධූරය වැනි අමාත්‍ය ධූරය දරමින් එතුමාට පළපුරුද්දක් තිබුණා. මේ සභාගර්භයේ ඕනෑම විවාදයක ඕනෑම මාතෘකාවක් හසුරුවමින් ඉතාම හොඳට තමන්ගේ කතා ශෛලිය, තමන්ගේ විවාද ශෛලිය පිළිබිඹු කරලා පෙන්වන්න. ඉතින් එවැනි නායකෙක් කෙටි කාලයක් තුළ අහිමි වීම පිළිබඳව අපි කවුරුත් කනගාටු වෙනවා. විශේෂයෙන්ම එතුමන්ගේ භාර්යාවට හා එතුමන්ගේ දරුවන්ට, දරුවන් ඇතුළු පවුලේ සැමදෙනාටම, එවැගේම එතුමන් නියෝජනය කරපු පක්ෂයේ අනිකුන් මන්ත්‍රීවරුන්ටත් අපේ මේ කනගාටුව පළ කරමින්, එතුමන්ට එතුමා අනුගමනය කරපු බෞද්ධාගම හැටියට නිවන් සුප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ මගේ කතාව සමාප්ත කරනවා.
බොහොම ස්තුතියි ගරු පවිත්‍ර වන්‍යාරච්චි අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, මම බොහොම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ අපත් සමග දේශපාලනය කර ගෞරවනීය සටන් සගයෙකු ගැන මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වචන කිහිපයක් කතා කරන්න ලැබීම ගැන එතුමාගේ ගුණ සමරමි. රංජිත් සොයිස මන්ත්‍රීතුමා, මං හිතන්නේ මේ රටේ දේශපාලඥයින්ට ඉතාම දේශපාලනයට පිවිසෙන්න බලාපොරොත්තුව ඉන්න මේ රටේ අරුණ තරුණයන්ට ගෞරවනීය ආදර්ශයක් කියලා මට හිතෙනවා. මොකද එතුමා මේ රටේ සාමාන්‍ය ජනතාව අතරින් ඉපදී හැදී වැඩිච්ච චරිතයක්. මේ රටේ දේශපාලනය කරන, දේශපාලනට එන්න බලාපොරොත්තු වෙන, මහජන නියෝජිත වෙන්න බලාපොරොත්තු වෙන ජනතාවට, ඒ නායකින්ට අපි කියන්න ඕනි රංජිත් සොයිස මන්ත්‍රීතුමා ඉතාම අධිෂ්ඨානශීලීව, එතුමා කිසිම අධිෂ්ඨානශීලීව මේ දේශපාලන ව්‍යාපාරයට ඉහළම තැනකට එනකන් කටයුතු කරපු කෙනෙක්. දේශපාලන පක්ෂයක ඕනෑම කෙනෙකුට ඉහළ තනතුරකට රටේ ජනතාවට සේවය කරන්න එන්න පුළුවන් කියන කාරණය ඔප්පු කරපු නායකයෙක් විදිහට රංජිත් සොයිසා මැතිතුමා අපිට හඳුන්වන්න පුළුවන්. එතුමා 1997 දී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා, එවැගේම සභාපතිවරයා විදිහට පත් වෙලා, ඉන්පසුව පළාත් සභාවට පත් වෙලා, පළාත් සභාවේ ප්‍රධාන වගකීතු ඇමතිකම් දරලා 2010 දී එතුමා පාර්ලිමේන්තුවට පත් වුණා. එවැගේම ඒ පාර්ලිමේන්තුවට පත් වුණාට පස්සේ මා විශ්වාස කරනවා එතුමා දේශපාලන වශයෙන් අපේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරපු ජාතික නායකයෙක් විදිහට අපි සඳහන් කරන්න ඕනේ. අපි බොහොම ගෞරවයෙන් එතුමාගේ චරිතය දිහා බැලුවේ එතුමා ආපු දේශපාලන ගමන ගැන. විශේෂයෙන්ම පහුගිය ජනාධිපති වරණේ දක්වාම අපේ බලවේගය ගොඩනගන්න විශාල කැපකිරීමක් කරපු දැවැන්ත නායකයෙක් විදිහට රංජිත් සොයිසා මැතිතුමාගේ ගුණ අපි සඳහන් කරන්න ඕනේ. මහින්ද අමරවීර අමාත්‍යතුමා කිව්වා වගේ අපේ ඒකාබද්ධ විපක්ෂය ගත්තම ඒකාබද්ධ විපක්ෂයට හිටිය හොඳම සටන් නායකයෙක්, අපට හිටපු හොඳ විවාදකී. අපිට හිටිය හොඳ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීලා ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටිය නායකී. රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට එතුමා නැතිවීමෙන් ඒ පාඩුව අද දරාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතුමාගේ ඒ වියෝව සමහර අංශවලින් පිරිමහ ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි කිසිදු දවසක හිතුවේ නැහැ අපත් එක්ක මේ දේශපාලන ගමන ආපු අපේ ආදරණීය සටන් සගයා මේ තරම් ඉක්මනට මේ රටට ඔහුගේ සේවය අවසිම මොහොතේ ඔහු අපිව අතහැරලා යයි කිය. මට මතකයි ගරු ගෝඨාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ මූලික ආගමික ආශිර්වාද ලබා ගැනීමට සඳහා එදා රුවන්සැලි සෑය අභියස එතුමාගේ කටයුතු ආරම්භ කරනකොට මට පුදුමත් හිතුණා එතුමා ලොකු සෞඛ්‍ය තත්ත්වයකත් නොහිට තමන්ගේ හදවතේ මේ වැඩපිළිවෙල වෙනුවෙන් තියෙන උවමනාව හින්දා එතුමා එතෙන්ට සහභාගී වුණා. ඊට පස්සේ අපි දැක්කේ එතුමා ඇත්තටම මම රෝහලට ගියත් මම එතුමා බලන්න යන්න තරමට මගේ හිතක් දුන්නේ නැහැ. මොකද එතුමාට ඒ තරමටවත් අපි කැමති වුණේ නැහැ. එතුමාට මානසිකව කිසිම රෝහල කණික්කේ ඉන්නකොට අනික් අය ඇවිල්ලා බලනකොට එන යම් කිසි දෙයක් හෝ දැනෙනවා. ඒක නිසා මම දීර්ඝව කතා කරන්නේ නැහැ. මේ රටේ දේශපාලන ඉතිහාසයේ අපේ කඳවුර වර්ණවත් කරපු ඉතාම කීර්තිමත් ජනතාවාදී ජාතික මට්ටමට ආපු සටන් නායකයෙක් අපට නැතිවීම ඉතාම බලවත් පාඩුවක් බව සඳහන් කරමින් එතුමාගේ සැබෑවටම මේ රටට අවශ්‍ය සේවය ලබා දෙන්න පුළුවන්කම අපිට ලැබිච්ච අවස්ථාවේදී එතුමා අපට අහිමිවීම රත්නපුර දිස්ත්‍රික්කයට අපට වෙච්ච ලොකුම පාඩුවක් බව සඳහන් කරමින් අප ජීවිතයේදී කරගත් සියලු පුණ්‍ය කර්ම බලය එතුමාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් එතුමාගේ ආදරණීය භාර්යාව මුදිතා ආදි සොයිසා මැතිණිය ආදරණීය දරුවන් ඒ සියලු දෙනාටම අපේ හදවතේ තිබෙන ශෝකයක් වගේම මුළු මහත් රත්නපුර දිස්ත්‍රික්කයේ මෙතන ජානක වක්පුර ඇමතිතුමා හිටිය ජෝන්සන්වත් ඇමතිතුමා ඉන්නවා අපි සියලු දෙනා මුළු මහත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශෝකයක් ඒ පවුලේ සියලු දෙනාට මේ අවස්ථාවේදී පුද කරන ගමන් පුද කරමින් මම නිහඬ වෙනවා.
බොහොම සුචි ගරු නාමල් රාජපක්ෂ ඇමතිතුමා
ගරු කතානායකතුමනි අපත් සමග දේශපාලනය කරපු අපේ සහෝදර මන්ත්‍රීතුමන් අපේ රංජිත්සෝස මන්ත්‍රීතුමා වෙනුවෙන් මේ ශෝකජනක අවස්ථාවේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අපි මේ අවස්ථාව යොදාගන්නේ. විශේෂයෙන්ම රංජිත්සෝස මන්ත්‍රීතුමන් ප්‍රාදේශ සභා මට්ටමින් දේශපාලනය ආරම්භ කළා. පසුකාලීනව පළාත් සභාවේ දේශපාලනට ඇවිල්ලා ඒ වගේම 2010 වසරේ පාර්ලිමේන්තුවට ආවා. එතුමා මාත් සමග අපි එකට 2010 පාර්ලිමේන්තුවට ආවේ. එතනදී තමයි මම පෞද්ගලිකව අපේ සහෝදර හිටු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් රංජිත් සොයිස මන්ත්‍රීතුමාව හඳුනගන්නේ. එතුමාට වමේ දේශපාලනයේ දිගු ඉතිහාසයක් තියෙනවා ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එදා දේශපාලනය ආරම්භ කළා. වමේ දේශපාලනය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව යථාර්ථය පිළිබඳව අවබෝධයක් ඇතුව රටේ පීඩිත පන්තිය පිළිබඳව සැබෑ අවබෝධයක් ඇතුව තමයි එතුමා දේශපාලන දිවියට පිවිසෙන්නේ. වගේම මට මතකයි අපේ පවිත්‍රා වන්‍යාරච්චි ගරු අමාත්‍යතුමිය ඒ වගේ වාසුදේව නානක්කාරී ගරු අමාත්‍යතුමියත් සමග එදා සූර්යකන්ද මිනි වලවල් පිළිබඳව පරීක්ෂණ කරන්නත් රන්දිත් සොයිසා මන්ත්‍රීතුමා එදා නායකත්වය දුන්නා. ඒ ගමන තුළ මහින්ද රාජපක්ෂ වර්තමාන අග්‍රමාත්‍යතුමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය රන්දිත් සොයිසා මන්ත්‍රීතුමා ආරම්භ කරනවා. විශේෂයෙන්ම එතුමා එක්ක එදා පාදයාත්‍රා ගිහිල්ලා එවකට තිබුණු රජයන් මුල අදුරදර්ශී පාලනයට එරෙහිව අපේ රන්දිත් සොයිසා මන්ත්‍රීතුමා එදා සැබෑ හඬක් නැග්ගා. ඒ ආපු ගමන තුළ ප්‍රාදේශ සභාව, පළාත් සභාව වගේම පළාත් සභා අමාත්‍යවරයෙක් විදිහට පසු කාලන වැඩ කරලා 2010 පාර්ලිමේන්තුවට ආවා. ඒ පාර්ලිමේන්තුව තුළ පසුබල මන්ත්‍රීවරුන් විදිහට රන්දිත් සොයිසා මන්ත්‍රීතුමාලා අපි එදා විශාල හඬක් නැග්ගා. ඒ වගේම තමයි ආණ්ඩුව කරන වැඩසටහන් වලට විශාල දායකත්වයක් ලබා දුන්නා. ඉතින් රන්දිත් සොයිසා මන්ත්‍රීතුමන් නිරන්තරයෙන් අපිවත් තමන්ගේ ආසනයේ දිස්ත්‍රික්කයට එක්කගෙන ගිහිල්ලා ඒ දිස්ත්‍රික්කවල තරුණ සංවිධාන පිහිටවනකොට ඒ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න එදා එතුමන් කටයුතු කරුවා. 2015 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් පරාජයට පත් වුණාට පස්සේ එදා කාල්ටන් නිවසට අපි ගියාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුණ ගැහෙන්න මන්ත්‍රීවරු නැත්නම් හිටපු ඇමතිවරුන් 40ක් වැනි ප්‍රමාණයක් තමයි එදා. ඒක තමයි මේ රටේ දේශපාලනයේ ස්වභාවය. හැබැයි අතර නායකත්වය අරගෙන අපේ සහෝදර රන්දිත් සොයිසා මන්ත්‍රීතුමන් එදා කාල්ටන් නිවසට ඇවිල්ලා ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී හිටියා. පෙනී හිටියා විතරක් නෙවෙයි එදා දේශපාලන වේදිකාවේ නොඑක් වෙනස්කම් වෙච්ච කාල සීමාව. ඒ කාල සීමාව තුළ මට මතක එක්තරා අවස්ථාවක රූපවාහන විවාදයකට හදිසියේ යන්න කෙනෙක් නැතුව පළවෙනි විවාදෙ මැතිවරණය පරාජය වෙලා යන්න කෙනෙක් නැතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නියෝජනය කරමින් එදා රන්දිත් සොයිසා මන්ත්‍රීතුමා තමයි ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඒ අවස්ථාව නෑ මම මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් මේක කරනවා එතුමා නැති තැන මම දේශපාලනේ නෑ කියන තැන මතයට ඇවිල්ලා එදා ඒ රූපවාහන විවාදෙට පෙනී සිටියා. ඉතින් මම දැන් එවැනි නායකත්වයේ වෙනුවෙන් පෙනී සිටියා විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් හඩක් නගපු දේශපාලන නායකයෙක්. ඉන් පසුව ඔබතුමාට ගරු කතානායකතුමාට පෞද්ගලිකව මතක ඇති අපි ඒකාබද්ධ විපක්ෂයේ විදිහට පෙනී සිටියා. අපි ඒකාබද්ධ විපක්ෂයේ විදිහට පෙනී සිටිනකොට ඔබතුමා සමග සම්බන්ධීකරණය කරලා අපි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවේ කාලය වෙන් කිරීම සහ අපේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරයා විදිහට එදා රන්දිත් සොයිසා මන්ත්‍රීතුමා කටයුතු කරුවා. ඒ කටයුතු කරන කාල සීමාවේ තමයි එදා මහ බැංකු බැඳුම් කර වංචාව ඒ වගේම තමයි හම්බන්තොට වරාය මත්තල ගුවන්තුරුපොළ වගේම ජනබලය මැයිදින සංවිධානය කරනකොට එදා අපිත් දෙක්ක ඉදිරියෙන් හිටපු මන්ත්‍රීවරු අතරින් කැපී පෙනෙන මන්ත්‍රීවරයෙක් විදිහට රන්දිත් සොයිසා මන්ත්‍රීතුමා හඳුන්වන්න පුළුවන්. මහනුවර ඉඳන් කොළඹට අපි පාගමන එනකොට මට මතකයි එතුමා මාත් එක්ක ආරම්භයේ සිට අවසානය දක්වා නොඑක් බාධක තිබුණත් ඒවා ජය අරගෙන අපිත් දෙක එදා පාගමන් ආවා. ඒ වගේම හම්බන්තොට වරාය උද්ඝෝෂණය කරනකොට එදා පොලිසියෙන් අපිට ගහනකොට රන්දිත් සොයිසා මන්ත්‍රීතුමන් ඒවට බිය නැතුව ඍජුවම මුහුණ දුන්නා. එවැනි නායකත්වයක් තමන්ගේ දිස්ත්‍රික්කයට වගේම රටේ ජාතික දේශපාලනයට ලබා දෙන්න අපේ සහෝදර අප අතරේ වෙන්ගුණ රන්දිත් සොයිසා ගරු මන්ත්‍රීතුමන් අපිත් දෙක එදා කටයුතු කරා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි පහුගිය ජනාධිපති මැතිවරණ කාල සීමා වෙනකොට එනම් මේ පහුගිය නොවැම්බර් මාසේ ජනාධිපති මැතිවරණ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් වැදුණු අසනීප තත්ත්ව ඉඳලා තමයි මැතිවරණ වේදිකාවේ නැත්නම් මැතිවරණ ව්‍යාපාර නියැලුණේ. එදා මට මතකයි මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිතුමන් එදා රන්දිත් සොයිසා මන්ත්‍රීතුමාට කිව්වා රන්දිත් විවේක ගන්න මොකද ඔබේ අසනීප තත්ත්ව නිසා කියලා. හැබැයි ඒ කිසිවක් නොතකා තමන් ආපු ගමන අවුරුදු 4 මාසයක් ඒ ආපු ගමන අවසන් කළ යුතුයි ජයග්‍රහණය කර අපි යා යුතුයි කියලා අසනීප තත්ත්වයේ ඉඳලත් අපේ රන්දිත් සොයිසා මන්ත්‍රීතුමා එදා මැතිවරණය මෙහෙව්. මැතිවරණයෙන් පසුවත් මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිවසට ගිහිල්ලා තමයි රන්දිත් සොයිසමන්ත්‍රීතුමාව ස්පිතාලේ ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න කියලා කිව්වා. මොකද ඒ වෙලාවේ කිව්වෙත් පාර්ලිමේන්තුවක් අපි හදන්න ඕනේ. තුනෙන් දෙක ආණ්ඩුවක් අපි හදන්න ඕනේ. ඉතින් මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යතුමාගේ දෑත් අපි ශක්තිමත් කරන්න ඕනේ. ඒ නිසා පාර්ලිමේන්තුව මැතිවරණ ඉවර වෙලා මම බෙහෙත් ගන්න යන්නම් කියලා තමයි රන්දිත් සොයිසමන්ත්‍රීතුමා කිව්වේ. හැබැයි එදා අවාසනාවට කාලයක් දෙක තිබිච්ච සටනක් සුභාව ධර්මයක් දෙක තිබිච්ච සටනක් එදා රන්දිත් සොයිසමන්ත්‍රීතුමන් රෝහල්ගත වෙලා ඉදදී අප අතරෙන් වෙන් වෙලා ගියා. ඒ ආපු ගමන මාව පෞද්ගලිකව රන්දිත් සොයිසමන්ත්‍රීතුමා ආශ්‍රය කරේ කෙටි කාල සීමාවක් වුණත් එතුමා අපිත් දෙක්ක එක කරපු සටන් අපිත් දෙකේපු ගමන අපට කිසිදා අමතක කරන්න බෑ කියන එකත් ගරු කතානායකතුමනි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් මේකම අවස්ථාවක් කරගන්නවා පවුලේ ඒ පුතාට දුවට ඒ වගේම බිරිඳට වගේම නාති සියලු දෙනාටම ශෝකය ප්‍රකාශ කරනවා වගේම එදා රන්දිත් සොයිසමන්ත්‍රීතුමන් අසනීප තත්ත්වයේ ඉන්නකොට ඔහු වෙනුවෙන් බෝධි පූජා කරපු ඔහු වෙනුවෙන් ප්‍රතිකාර කරපු ඒ නවලෝක රෝහල ඒ වෛද්‍යවරුන් ඒ හෙදියන් ඒ කාර්ය මණ්ඩලය ඒ සියලු දෙනාට අපි මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යතුමාත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් අපි පෞද්ගලිකව ස්තුතිවන්ත වෙන වගේම දා රජයේ පිහිටවලා කෙටි කාලයක් වුණත් රජයක් විදියට අපි කළ හැකි සියලුම කාර්යයන් ගෞරව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් රන්දිත් සොයිසප්පේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා වෙනුවෙන් කෙරුවයි කියන එකත් මතක් කරන්න ඕනේ. අවසාන වශයෙන් රන්දිත් සොයිසා මන්ත්‍රීතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මන්නේ.
බොහොම ස්තුතියි ගරු විජිත් පිටමනි සොයිසා මැතිතුමා.
ගරු කථානායකතුමනි අභා ප්‍රාප්ත අපේ රන්දිත් සොයිසා ආදරණීය දේශපාලන සගයා අද මම හිතන්නේ කථානායකතුමාගේ ගැලරියේ ඉන්නවා එතුමාගේ දයාබර භාර්යාව දුව පුතා ඇතුළු පවුලේ සියලු දෙනා මේ සම්ප්‍රදායක් හැටියට ශෝකේ ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවයට පත් වුණාම. ඉතින් මම මේ අවස්ථාවට සහභාගි වෙන්නේ විශේෂයෙන්ම එතුමා මගේ එක පැත්තකින් ඥාතියෙක් තවත් අතකින් දේශපාලන සගෙක් ඒ වගේ මම පළාත් සභාවේ මහ ඇමතියට කටයුතු කරපු කාලේ එතුමා පළාත් ඇමතිවරේ අපි අතර දීර්ඝ කාලයක මිතුදමක් සහ ඥාති සම්බන්ධකමක් තිබුණා. එතුමා ශෝෂක්තිය මත පදනම් වෙච්ච දේශපාලන ව්‍යාපාරයක එතුමගේ දෙපා වාරුවෙන් නැගී ඉඳලා එතුමා යා හැකි ඉහළම තැනට එතුමගේ ජීවිත කාලේ කෙටි වුණත් යා හැකි ඉහළම තැනට එතුමා ගමන් කරා. එතුමා අටකලම්පන්නේ ප්‍රාදේශීය 1980 දේශපාලනයට ඇවිල්ලා 1997 අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට හැටියට ඒ වගේම 2010 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරැතුවා තේරීපත් වුණා. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි මට මතකයි දවසක් මගේ භාර්යාව මම මහ ඇමති කාලේ බදුල්ලට යන ගමන් කොළඹ ඇවිල්ලා රත්නපුරේදී වාහනේ කැඩුනහම මම මහ ඇමති හිටියේ මහීපාල හේරත් මහත්මයා එතුමාට මම කතා කරලා කිව්වා මට වාහනයක් හායරකට අරන් දෙන්න මට මගේ නෝනව මේ බදුල්ලට ගෙන්ව ගන්න. ඒ අවස්ථාවේ අපේ සොයිස ඇමතිතුමා මට මතකයි මගේ භාර්යාව එතුමාගේ අලුත්ම වාහනේ දීලා එතුමා පළාත් සභාවෙන් බැහැලා බදුල්ලට එතුමා මගේ භාර්යාව සේන්දු කළා තිබුණා. ඒ වගේ අපි කිට්ටු සම්බන්ධකම තුනේ එතුමාගේ අතුරු මැතිවරණේ මම ගිහිල්ලා එතුමාට වැඩ කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට. එදා ඒ වැඩ කරපු කාලේ දවසක් මට ආරාධනා කරා ගෙදරියන් කැම ටිකක් කාලා එන්න ගෞරව මැතිණියටත් මතක ඇති. එතකොට මම ගෙදර ගියාම එතුමා මට කිව්වා මෙතුමා අපි බලන්න මහ මෙතුමායි බලන්න යන් මගේ ගොයිපල. මම බැලුවාම ඉතාමත් විධිමත් පාංශු සංරක්ෂණය කරලා අර චක්‍රීය කෘෂිකර්මාන්තයේ සැබෑ ආදර්ශයක් මට දකින්න ලැබුණා ගරු කථානායකතුමනි. එතුමා මේ චක්‍රීය කෘෂිකර්මාන්තය කියන්නේ ගවයත් ගොවියත් පසත් එකට රැකෙන ආකාරයට ගොවිතැන් කිරීම. ඒක නිසා මට මේක ලොකු ආදර්ශයක් වුණා චක්‍රීය කෘෂිකර්මාන්තය පිළිබඳව. මොකද එතුමා ඒ ආදර්ශය කෘෂිකර්ම ඇමතිවරයා හැටියට තමන්ගේ ජනතාවට ඒ ආදර්ශය ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඇමතිවරයෙක්ට කරන්න පුළුවන් හොඳම දේ කියලා. නිකන් අර ගොඩ ඉඳන් නැව් පෙරලන්නේ නැතුව භාවිතයෙන් තමන් බාරගත්ත විෂය අධ්‍යයනය කරලා ඒ ප්‍රායෝගිකව බිමේ පැල කරන්න පුළුවන් හැකියාව තිබුණා අපේ රංජිත් සොයිසා මහත්මයාට. ඉතින් අපේ චානක වක්කුඹර මහත්මයා අපි එදා මලගෙදර ගිය දවසේ තුමා අපට හම්බ වුණා. මම ඔබතුමාගේ ආසනේ අතුරු මැතිවරණ වලට වැඩ කරපු කෙනෙක්. ඉතින් අපි දකින්නේ රංජිත් සොයිසා මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඒවා ගරු කරමින් ඉදිරියට තම දේශපාලනය ගෙන ගියපු කෙනෙක්. නමුත් ගරු කථානායකතුමනි, අපි මතක් කරන්නට ඕනේ අපි 2015 පස්සේ මේ පාර්ලිමේන්තුවේ අනුවර්තන යුගයක් ආවා. මේ පාර්ලිමේන්තුවේ අනුවර්තන යුගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් බිහි වුණා. එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් බිහි වෙච්ච වෙලාවේ මේ අනුවර්තන යුගයේදී රංජිත් සොයිසා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වුණා. අපි එක්සත් පෙරමුණට අපි එකතු වුණා ගරු කථානායකතුමනි. ඒ දේශපාලන අනුවර්තනයක් වුණු යුගයක්. ඉතින් ඒ යුගයේදී එතුමා නියෝජනය කරපු කඳවුර, එතුමා ජනතාව ඉදිරියට රැගෙන ගියපු කඳවුර බලයට පත් කිරීමට ඉතාම වෙහෙස මහන්සි වෙලා ශක්ති සම්පන්නව එතුමා කටයුතු කරා. අපි දකිනවා එතුමාට විවිධ තනතුරු ලැබෙන්න තිබුණා. ඒ තනතුරු ලබා ගැනීමට තරම් එතුමාට වාසනාවක් තිබුණේ. අපි එකක් ඉල්ලනවා ආණ්ඩුවේ. අපි ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන්ට කියනවා අද මේ ශෝක ප්‍රකාශ කරලා රංජිත් සොයිසාගේ ඒ චරිතාපදානයේ අවසන් නොකර ගරු කථානායකතුමනි, අද ජනාධිපති කෙනෙක් ඉන්නවා, අගමැති කෙනෙක් ඉන්නවා, ඇමතිවරු ඉන්නවා, මේ ඔබතුමාගේ ගැලරියේ ඉන්නවා මේ දයාබර බිරිඳ, දයාබර දරුවෝ, ඔවුන් කොපමණ අසරණ වෙලාද කියන කාරණා මම දන්නවා ගරු කථානායකතුමනි. ඒ නිසා ඔවුන්ට කළ හැකි සෑම උපකාරයක්ම රජයෙන් ලබා දේවිය කියන විශ්වාසය මම පළ කරනවා. ඒ ලබා දිය යුතුයි කියන එක මතක් කරමින් අපි ප්‍රාර්ථනා කරනවා රංජිත් සොයිසා අපේ ඥාතිය, සහෝදරයා, දේශපාලන සගයා, සටන් සගයා, අපි අතරින් සදහට වෙන් වෙලා තියෙනවා. ඔබට සසර වසනතුරු මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා. ඔබ අප අතර නැවත ඉපිද අපි අමාමා නිවන්සුව අත් වෙනකම් එකම මණ්ඩපයකදී ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ ශෝකයේ පවුලේ සියලු දෙනාට ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි
ආචාර්ය බන්දුල් ගුණවර්ධන මහත්මයා.
ගරු කථානායකතුමනි, අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ තුල දුර්ලභ මානව දයාවෙන් පිරුණ චරිතයක් වූ අපේ ආදරණීය මිත්‍ර රංජිත් සොයිසා මහත්මයාගේ අභාවය වෙනුවෙන් මගේ ශෝකය එතුමාගේ සදාදරණීය බිරිඳටත්, දරුවන්ටත්, ඒ පවුලටත් ප්‍රකාශ කරන්න කැමැති. මීට වර්ෂ 30කට පෙර 1989 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මම මේ පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයෙක් ලෙස තේරීපත් වෙලා තිබෙනවා. මන්ත්‍රීවරු එනවා, මන්ත්‍රීවරු යනවා, විවිධ ආකාරයේ විවිධ සිතුම් පැතුම් ආකල්ප ජනවාර ධර්මතා ඇති මන්ත්‍රීවරු අපිට මුණ ගැසෙනවා ආණ්ඩු පක්ෂය හා විපක්ෂේ. සමහර අවස්ථාවලදී දේශපාලනඥයන් දකින්න විට ඔවුන් අපිව බදාගෙන බඩ ඉඹිනවා වගේ තමයි පෙන්වන්නේ. ගෙදර ගියාම තමයි තේරෙන්නේ බුරිය කාලා තියෙනවා කියලා. ඒ නිසා එවැනි දේශපාලන සංස්කෘතියකුත් රටේ තියෙන යුගයක එසේ නොවන ඉතාම හෘදයාංගම මානුෂීය ලෙංගතුකමකින් යුතුව තමන් පත් කරපු ජනතාවට උපරිම සේවාවක් සැලසීම සඳහා වඩාත් හොඳ දේශපාලන සංස්කෘතියක් රට තුල නිර්මාණය කිරීම සඳහා දුෂ්කර වූ දේශපාලනයක නිරත වුණ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මෑත කාලයේ බිහි වෙච්ච සටන්කාමී දේශපාලන නායකයෙක් ලෙස එතුමාට ගෞරවනීය ස්ථානයක් හිමි වෙනවා. ගරු කථානායකතුමනි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වෙලා 2014 වර්ෂයෙන් පසු 15 වර්ෂයේ ආරම්භයේදී මේ රටේ විශාල දේශපාලන පරිවර්තනයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී මේ රට කඩන් නැතුව, බෙදන් නැතුව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු ජනයාට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්නට අභේදානය ලබා දෙන්න ක්‍රියා කළේ නායකයාට ලංකාවේ කිසිම නායකයෙකුට නොසලකපු ආකාරයට බලයට පත්වෙච්ච පාර්ශ්වය එලව එලව පහර දීමක් කරන්න පටන් ගත්තා. එහිදී පහර දීම කොතරම් දරුණුද කියනවා නම් එතුමා ළඟ හිටපු පවුලේ දූ දරුවන්, භාර්යාවන්, ඥාති හිත මිත්‍රාදීන් සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාට පහර දෙන විට අපේ කඳ උරේ සිටි සමහර අය ස්වකීය ආරක්ෂාව සඳහා රජයේ වෙතට ගමන් කරන තත්ත්වයක් තිබුණා. බයෙන් තැතිගත් මිනිසා ඒ බිය තුල බේරීම සඳහා අනුගමනය කරන විකල්ප ක්‍රියාමාර්ග ලෙස ඒ රජයේ තුලට අනුගත වෙන්නත් සමහර අය ක්‍රියා කළා. එවන් දුෂ්කර අවස්ථාවකදී එසේ කිරීම අසාධාරණ බවත් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එලෙසින් පහර දීමට තරම් එතුම මේ රටට කිසිම වැරැද්දක් නොකර රටක් බේරගත්ත නායකයෙක්ට අත් නොහැර යා යුතුයි කියන ස්ථාවරේ අවංකව කකුල් දෙකම තබාගෙන හිටපු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව අපේ පිළේ වුණත් ටිකක් අඩුයි. ඒ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ අපේ ජනක වක්කුඹුර එතුමගේ සහෝදර මන්ත්‍රීවරයා රංජි සොයිස මන්ත්‍රීවරයා ඉන්ද්‍රකීලයක් වගේ නොසෙලි මහින්ද රාජපක්ෂයන් අත නොහැර සිටි බව මම කෘතවේදීව මේ අවස්ථාවේ සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේ මේ දුෂ්කර අවස්ථාවේ නැවත ජනතාව සංවිධානය කරන විට බොහෝ දේ සඳහා අපේම පිළේ අය වුණත් ඉදිරිපත් වෙන්නට මැලිවෙන යුගයක එතුමා රත්නපුර දිස්ත්‍රික්කයේ සංවිධානය කරන්න පටන් ගත්තා. එතුමාගේ පුරුද්දක් තිබුණා එතුමාගේ නිවසේ හෝ වෙනත් ඕනෑම ප්‍රධාන රැස්වීමක් පවත්වන අවස්ථාවක ප්‍රධාන කතිකයා ලෙස මට ආරාධනය කිරීම එතුමාගේ පුරුද්දක් ලෙස තිබුණා. ඒ අනුව අවසාන මහා රැස්වීමට හැර අනිත් සියලුම රැස්වීම් වලට මම රත්නපුරයේ නිවිති කළ ඒ ප්‍රදේශ ආශ්‍රිතව මේ නව දේශපාලන ප්‍රවණතාවයේ ගොඩනැගීම සඳහා එතුමාට දායක වුණා. එතුමා මේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සංවිධායකවරයෙක් වශයෙන් විපක්ෂයට අපිට නිරන්තර හයියක් ලබලා දුන්නා. මන්ත්‍රීවරු සංවිධානය කරගන්න විවිධ සටන් වලට ගෙන යන්න මහදවල් මහ බැංකුවේ ඇතිවෙච්ච මහා මුදල් මංකොල්ලේ අවස්ථාවේදී ඒ හිටපු මහා බැංකු අධිපතිවරයා ඉවත් නොකරන තත්ත්වය තුළ ඉවත් කිරීම සඳහා වෙන උද්ඝෝෂණ ව්‍යාපාරය පෙළපාලියක් ගියා. ඒ අවස්ථාවේ අපේ රෝහිත් අබේගුණවර්ධන මැතිතුමාට තුවාල සිද්ධ වුණා. ඒ හැම සටන් පෙරමුණු වල පෙරමුණේ සටන් කරුවෙක් ලෙස ඔහු ඉදිරියෙන්ම හිටියා. එනිසා ඔහුට හොඳ පාර්ලිමේන්තු කටයුතු හා දේශපාලන කටයුතු වලින් බැහැරව ඉතාම සංවේදී හදවතක් තිබුණා. ඔහුට යහපතේදී සතුටේදී සිනාසෙන්නක් දුකේදී කඳුලක් එන්නටත් තරම් මේ හොඳ හදවතක් තිබුණ දේශපාලන නායකයෙක්. එතුමාට එතුමාගේ ජීවිතයේ මිනිසෙක් ලෙස මේ මව්බිමට කරන්න පුළුවන් උපරිම සේවය කරන්න අවස්ථාව ලැබෙන්න තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයෙන් පසු එළඹෙන ආණ්ඩුව තුළ. නමුත් අවාසනාවකට එතුමා පැතු අරමුණු ඉෂ්ට කරන්න එතුමාගේ ජනතාව වෙනුවෙන් එතුමාට නොහැකි වුණා. ඒක මනුස්ස ජීවිතවල හැටි. අපි හිතන ආකාරයටම සියල්ල ඒ ආකාරයෙන් කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ කෙටි කාලය තුළදී හඬක් නගන්න බැරි ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හඬ නගමින් නිර්ව්‍යාජ දේශපාලනඥයෙක් ලෙස ඔහු කළ මෙහෙවර අපි සියලු දෙනා විසින් අගය කළ යුතු අතර ඔහුට සදා නිසංසල නිවන් සුව ලැබේවායි පතමින් මගේ වචන කීපය අවසන්
කරුකාංචන විජේසේකර අමාත්‍යතුමා.
දරු කතානායකතුමනි, විශේෂයෙන්ම අද දවසේ අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු අපේ විපක්ෂයක් හැටියට දැවැන්ත අරගලයක් වෙනුවෙන් නායකත්ව දීපු රංජිත් සොයිසා මන්ත්‍රීතුමාගේ අභාවය පිළිබඳව කතාවක් කරන්න වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. නමුත් එතුමාගේ එහදිසි අභාවය අපි සියලු දෙනාම කම්පා කරපු අභාවයක්. එනුවෙන් පළමුවෙන්ම අපේ රංජිත් සොයිස මැතිතුමාගේ මෑණියන්ට බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනාටම අපේ කනගාටුව පළ කරනවා. ගරු කථානායකතුමනි, රංජිත් සොයිස මන්ත්‍රීතුමා පහුගිය අවුරුදු පහක කාලය තමයි මමත් ඉතාමත්ම කිට්ටුවෙන් ආශ්‍රය කරන්න එතුමා පිළිබඳව යම් අධ්‍යනයක් කරන්න ලැබුණේ. විශේෂයෙන් මේ ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි මේ පාර්ලිමේන්තුව ඇතුලේ එක පැත්තකින් ආණ්ඩු බලයත් විපක්ෂය කියන බලයත් දෙකම නැති කණ්ඩායමක් හැටියට කටයුතු කරන කාලේ අපිට මතකයි පාර්ලිමේන්තුව ඇතුලේ අපේ සංයුතිය ගත්තම මන්ත්‍රීවරු 30කට අඩු වෙච්ච අවස්ථාවක් තිබුණා. ඒ මන්ත්‍රීවරු 30ට අඩු වෙලා තියෙන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරු හැටියට නවක මන්ත්‍රීවරු හැටියට අපිටත් නායකත්ව දීලා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරයා හැටියට මම විශ්වාස කරනවා අපේ ආණ්ඩු බලය ලබා ගැනීමේ කටයුත්තේ ඉහළම වැඩ කොටසක් කරපු නායකයෙක් හැටියට රංජිත් සොයිස මැතිතුමා ඒ කරපු කාර්යභාරය. මේ පාර්ලිමේන්තුව ඇතුලේ විවාදයක් තිබුණා නම් මම දන්නේ එක විවාදයක්වත් අතහැරපු මොහොතක් තිබුණාද කියලා රංජිත් සොයිස මන්ත්‍රීතුමා. ඒ හැම විවාදයකටම සහභාගී වුණා. හැමදාම පාර්ලිමේන්තුව නියෝජනය කරා. තමන්ගේ ජනතාවගේ ප්‍රශ්න මේ පාර්ලිමේන්තුව තුළ හඬ නැගුවා. අපිට මතකයි විශේෂයෙන්ම ගම්මිරිස් ගොවියාගේ ප්‍රශ්නය පිළිබඳව මේ පාර්ලිමේන්තුව ඇතුලේ පහුගිය අවුරුදු හතරමාරේ රංජිත් සොයිස මන්ත්‍රීතුමා තරම් වෙනත් මහජන නියෝජිතෙක් නැහැ මේ පිළිබඳව කතා කරපු. ඒ වගේම අපිට මතකයි එතුමා අපේ අනෙකුත් අපේ ඇමතිවරු මන්ත්‍රීවරු කිව්වා වගේ ආණ්ඩුවේ පහුගිය කාලේ මේ රටට අහිතකර අනපනත් ඒ වගේම ගිවිසුම් ගත වෙන කාල සීමාවන් තිබෙද්දී විශේෂයෙන්ම හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ ඒ විකිණීමේ කටයුතු වලට එරෙහිව නායකත්වයේ ලබා දීමේදී මූලිකත්වයක් රංජිත් සොයිස මැතිතුමා ගත්තා. ඒ වගේම මහා බැඳුම් කර වංචාව පිළිබඳව ඒ හඬ නැගීමේ කටයුත්තේදී පිරිස සංවිධානය කරලා අවශ්‍ය පෝරු ලබා දීලා සටන් පාඩ ලබා දීලා ඒ හැම කටයුත්තකදීම රංජිත් සොයිස මැතිතුමා ඒ ගත්ත නායකත්වයේ පිළිබඳව අපිට කවදාකවත් අමතක කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, එතුමා ඒ අභියෝගයේ ආණ්ඩුවට එල්ල කරනකට එතුමාටත් ආණ්ඩුව පැත්තෙනුත් විශාල අභියෝග එල්ල වුණා. මම මතකයි එතුමා එක සිද්ධියක් පිළිබඳව එතුමාගේ කනගාටුවක් තිබුණා, සිත් ඇවිල්ලක් තිබුණා. මොකද එතුමා 2001 වර්ෂයේ සිදුවෙච්ච යම් සිදුවීමක් පිළිබඳව නඩු කටයුත්තක් පවර්ලා 2010 අවුරුද්දේ නීතිපතිවර එතුමාව ඒ නඩුවෙන් නිදහස් කරනවා, නිෂ්ප්‍රභ කරනවා. නමුත් පසුගිය ආණ්ඩුව බලයට පත් වෙලා විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කිරීමේ එක අරමුණකින් රංජිත් සොයිස මන්ත්‍රීතුමාටත් නැවත වතාවක් ඒ නඩු නිමිත්ත ඒ ආකාරයෙන්ම නැවත පනවනව පමණක් නෙවෙයි 2019 අවුරුද්දේ ජුනි මාසේ 12 වෙනිදා ඒ නඩුවෙන් නැවත වතාවක් නීතිපතිවරයා ඒ නඩුවෙන් නිෂ්ප්‍රභ කරනකට එදා සවසම නැවත වතාවක් ඒ කරුණු වලින්ම ඒ අධිකරණයෙම නැවත වතාවක් ඒ නඩුවම පවරන්නත් කටයුතු කරනවා. එස විශාල පීඩනයක් එතුමාගේ දේශපාලන ගමනට යෙදෙව්වත් ඒ බාධක මැද්දේ එතුමා ඒ ආපු ගමන පිළිබඳව අපි සතුටු වෙනවා. එතුමා අපේ කඳවුරේ දැවැන්ත පතාක යෝධයෙක් හැටියට රූපවාහිනී විවාදවලට සම්බන්ධ වුණා, ගුවන් විදුලි සංවාදවලට සම්බන්ධ වුණා. අපි බොහෝ මන්ත්‍රීවරු අකමැති වුණා ගරු කථානායකතුමනි, ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය මාධ්‍යවලට ගිහිල්ලා ඒ විවාදවලට සම්බන්ධ වෙන්න. නමුත් රූපවාහිනියේ ස්වාධීන රූපවාහිනියේ ඒ වගේම අනෙකුත් හැම නාලිකාවකම තියෙන විවාදවලට ගිහිල්ලා එතුමා මහින්ද රාජපක්ෂ ඉදපු ජනාධිපතිතුමා වෙනුවෙන් අපේ කඳවුර වෙනුවෙන් ඒ කරපු කාර්යභාරය මම හිතනවා මේ රටේ කිසිම කෙනෙක්ට අමතක කරන්න පුළුවන් කාර්යභාරයක් නෙවෙයි කියලා. ඒ වගේම තමයි අපිට මතකයි පොදුජන පෙරමුණ හැටියට පක්ෂය නිර්මාණය කරන්න පෙර මේ රටවටේ මන්ත්‍රීවරුන්ට යන්න අපිට ඉල්ලීම් කරනකට ඉතාමත්ම සුළු පිරිසක් හිටිය ගරු කථානායකතුමනි ඒ කාර්යභාරය කරන්න. නමුත් රංජිත් සොයිස මැතිතුමා කවදාක්වත් ඒ අභියෝගය පැත්තකට තිබ්බේ නැහැ. ඒ අභියෝගය බාරගෙන මම හිතන්නේ මේ රටේ නොගිය ආසනයක් ඇති කියලා. පහුගිය අවුරුදු හතරමාරේ ඒ මැතිවරණ කොට්ටාස සියල්ලටම ගිහිල්ලා ඔහුට අවශ්‍ය ඒ ශක්තිය ලබා දුන පමණක් නෙමෙයි, අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් වෙලා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා පළවෙනි විද්‍යුත් නාලිකාවක තිබුණු ඒ රූපවාහිනී වැඩසටහන සඳහා යන්න පුද්ගලයෝ නැති වෙලාවේ පිරිස් අකමැති වෙනකොට ඒ අභියෝගය බාරගෙන පුද්ගලයෙක් හැටියට එතුමා ඒ අභියෝගය බාරගත්ත පමණක් නෙමෙයි එදා ඒ දේශපාලන මතය නියෝජනය කරන්න කටයුතු කරා. ඒ වගේම එතුමාගේ දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපිට මතකයි මහින්ද සුළඟ රැස්වීම ආරම්භ කරන වෙලාවේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට කටයුතු කරුවේ එතුමා. අපි මතකයි එතුමාට ඒ ඒ වෙලාවේ තිබුණු පීඩනයත් එනිසා මම හිතනවා එතුමා අපිට විශාල කැපකිරීමක් කරා ජනාධිපතිවරණය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරා අපි දැක්ක අපි දිවුරුම් දෙන වෙලාවේ එතුමාගේ නම සඳහන් වෙලා තිබුණා එතුමා වෙනුවෙන් ආසනයක් වෙන් වෙලා තිබුණා ඒ රාජ්‍ය අමාත්‍ය ධූරයක් සඳහා නමුත් එතුමා අවාසනාවන්ත වුණා ඒ ධූරය ලබා ගැනීමට නොහැකි වුණත් අපි එතුමා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කාර්යභාරය රත්නපුර දිස්ත්‍රික්කයේ එතුමාගේ ආසනය වෙනුවෙන් එතුමාගේ ජනතාව වෙනුවෙන් අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපේ ආණ්ඩුවේ සිරු දෙනා කරන්න කටයුතු කරනවා ඒ නිසා අපි එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මගේ ශෝකය පවුලේ සියලුම ඥාතීන්ට හිතවතුන්ට පළ කර සිටිනවා
ගරු කනක හෙරත් අමාත්‍යතුමා
බොහොම ස්තුතියි කතානායකතුමා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අද අපි ශෝකයට පත් වෙලා ඉන්න අවස්ථාව අපත් සමග 2010 පාර්ලිමේන්තුවට එකට ආපු අපේ මේ හිටපු සහෝදරයෙක් හැටියට හිටපු අපේ රංජිත් සොයිසා මැතිතුමා ගැන මේ අවස්ථාවේ කතා කරන්න හැකිවීම පිළිබඳව අපි කනගාටුවට පත් වෙනවා විශේෂයෙන්ම එතුමාව මං හඳුනාගත්තේ එතුමා පාර්ලිමේන්තුවටත් එන්න කලින් පළාත් සභාවේ අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරනකොට එවකට ප්‍රධාන අමාත්‍යවරයා හැටියට කටයුතු කරේ මගේ පියා ඒත් සමග එක කැබිනට් එකේ කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට කටයුතු කරමින් විශාල සේවාවක් එදා රත්නපුරේට පමණක් නැමේ කෑගල්ල දිස්ත්‍රික්කයට ඉෂ්ට කරා අන්න ඒ වකවානුව තුලදී තමයි මට එතුමාව මුලින්ම හමු වුණේ එතුමා ඇත්තටම කෘෂිකර්මය එතුමා ඒ විෂය පිළිබඳව හොඳ දැනුමක් ඇති අමාත්‍යවරයෙක් හැටියට විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබුණා ඊළඟට 2010 දී අපි එකට පාර්ලිමේන්තුවේ ඇවිල්ලා පසුපෙළ ඉන්න මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවේ විවාදයට වගේම මාධ්‍යයේ විවාදවලට ඉතාමත් ශක්තිමත්ව ඉදිරිපත් වුණු අපේ මන්ත්‍රීවරයෙක් හැටියට තමයි එතුමාව අපි එදා හඳුනාගෙන හිටියේ ආණ්ඩුවේ යම් කිසි ගැටලුවක් තිබුණා නම් එදා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඒ පිළිබඳව විවේචනය කරන්න කොන්දක් තිබුණා එතුමා එදා එවකට මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා හැටියට ඒ අපේ ප්‍රදේශවලට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට කරන්න පුළුවන් සංවර්ධනය ගෙනෙන්න එතුමා විශාල කැපවීමකින් කටයුතු කරා ඊළඟට 2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත් වුණායින් පස්සේ එතුමාත් සමග හිටපු බොහෝ කණ්ඩායම් මැති ඇමතිවරු මන්ත්‍රීවරු දේශපාලඥයන් ඇතුළු සියලු දෙනා දාලා යනකොට එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාත් සමග හිටගෙන එතුමාව ආරක්ෂා කරන්න කටයුතු කරා ඒ පමණක් නැමෙයි ඒකාබද්ධ විපක්ෂයේ අපේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අපේ සම්බන්ධීකරණය කරමින් මේ පාර්ලිමේන්තුවේ ඒ වැඩ කටයුතු වලට අපි විවාදවලට අපිව සම්බන්ධ කරමින් කටයුතු කරා එතුමා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මම හිතන්නේ අපේ කාංචන මන්ත්‍රීතුමා කියපු ආකාරයට විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රමාණය 30කට වගේ අඩු වෙනකොටත් එතුමා අපිත් සමග මේ සමස්ත රටේ ජනතාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් විපක්ෂය වෙනුවෙන් එදා ඉතාමත් ශක්තිමත්ව විපක්ෂයේ ඉඳලා හඬ නගන්න පුළුවන් නායකයෙක් හැටියටයි කටයුතු කරේ එතුමා පාර්ලිමේන්තුවේදී පමණක් නැමෙයි අපේ තිබ්බ ආණ්ඩුව විරෝධී තිබුණ සියලුම අරගලවලදී පාදයාත්‍රා උද්ඝෝෂණවලදී ඊළඟට වරාය ගුවන් තොටුපළ විකුණන හදන අවස්ථාවලදී අපි ඒකට දක්වපු විරෝධ කරපු අවස්ථාවලදී උද්ඝෝෂණවලදී විශේෂයෙන්ම කඳුළු ගෑස් කපවා කන්න එමත් නැත්නම් මේ වලට හසු වෙලා ඒත් සමග ඉදිරියට ගිය නායකයෙක් ඒක නිසා විශේෂයෙන්ම එතුමාව අපි මේ අවස්ථාවේදී අපිට එදාටත් වඩා අද එතුමා අපිට අවශ්‍යතාවය තියෙනවා එදා එතුමා ඕනෑම තැනක තමන්ගේ මතය කෙලින්ම ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තිමත් නායකයෙක් හැටියටයි අපි එදා කටයුතු කරේ විශේෂයෙන්ම පසුගිය කාලයේදී කෘෂිකර්මය වෙනුවෙන් හඬක් නැගුවා අපේ ප්‍රදේශවල තියෙන සුළු අපනයන භෝගවලට වෙන හානිය ව්‍යාපාරිකයන් නිසා යම්කිසි අතලොස්සක් නිසා එදා වුණ හානියදී එතුමා දීර්ඝ වශයෙන් කතා කරා විශේෂයෙන්ම ගම්රිස් ඇතුළු ඒ සුළු අපනයන භෝග අපේ රටේ ගොවියා රැකගන්න එදා කටයුතු කරා ඒක නිසා අපි විශේෂයෙන්ම එතුමාගේ අපිට අද අඩුවක් එතුමා අවසාන වෙනකන් සටන කරලා ජයග්‍රහණය කරනකොට එතුමා ඒ ජයග්‍රහණයෙන් අමාත්‍ය ධූරයක් ලබා ගන්න බැරි වුණත් එතුමා ඒ කරපු සේවය අපි හැමදාම සිහිපත් කරන්න ඕනි එතුමා ඒ ගෙනිච්ච අරගලය අපි එතුමාගේ වෙනුවෙන් අපි ඉදිරියටත් කරගෙන යනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරමින් විශේෂයෙන්ම ශෝකයට පත් ඒ භාර්යාව මුදිතා මැතිතුමියට ඒ වගේම පුත්‍රරත්නය ඒ වගේම දියණියට අපේ ශෝකය ප්‍රකාශ කරන ඒ වගේම ඥාතීන් ඇතුළු ඒ සමස්ත ආසනයේ ඉන්න ජනතාවට අපේ ශෝකය ප්‍රකාශ කරනවා ඒ වගේම එතුමා වෙනුවෙන් ඉදිරියට දේශපාලනය කටයුතු කරන්න ඒ පවුලේ ඒ භාර්යාව මුදිතා ඒ සහෝදරියට ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවායි කියලා මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරමින් අපේ අතරින් වෙන්ගුණු රංජිත් සොයිසා අපේ සහෝදරයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා.
හොඳයි බොහොම ස්තුතියි මේ අවස්ථාවේ දිවා භෝජනය සඳහා අපි පාර්ලිමේන්තුව අත්හිටවනවා 1:30ට සභාව නැවතත් රැස් වෙයි.